거울 이상하게 안 된 것 같으냐? 저것도 저것 이상하게 안 된 것 같으냐? 저것도 저것 이상하게 안 된 것 같으냐? 바그바토 아라하토 삼마 삼부다스 나모 타스 바그바토 아라하토 삼마 삼부다스 나모 타스 바그바토 아라하토 삼마 삼부다스 सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराय पिंगवत श्री मैन्यूर वर प्रमुख श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनि मैं पिंगवत सीरु देनाम दन्नी सौदानं वेन्नी ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක්ෂෝණය කරට. ඒ නිසා මුලින්ම මතක් කරනවා නොයෙක් නොයෙක් අරමුණුවල සිත තුවන්නට නොදී බොහෝ වුවමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්න කියන කාරණාව. පින්වතුනි, ආශ්‍රව ධර්මයන් අනුව ගිය නීවරණ ධර්මය පෙරටුව යන වචන අපිට හොඳට හුරු පුරුදුයි. බොහෝම වුවමනාවෙන් යොමුකම් දුන්නත් නොදුන්නත් මතක හිටිනවා. නමුත් බොහෝ කාලයක් අපි හුරු පුරුදු කරලා නැහැ අනාත්ම නීවරණ ධර්මයෙන් ගෙවීම පිණිස පවතින වචන. එනිසා හොඳට අහුම්කන් දුන්නත් ඒව මතකේ ඉනවා අඩුයි. එබඳු පරිසරයක් පවතිනකොට සෙනෙවිච්ච ඉසිරිච්ච මනසකින් අපි ධර්මය ඇසුවොත් අපිට මේ පෙන්වන ධර්ම කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ. ඒ නිසා ඉතාම වුමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියන කාරණාව මුලින්ම මතක් කරනවා. පින්තුනි, ඇයි අපි ධර්ම ශ්‍රවණය කරන්නට කලින් හැම දිනාටම එක කාරණාවක් මතක් කරනවා? මට කීප පොලකම කීප තැනකම ඇහෙනවා එක එක්කෙනා පෞද්ගලිකව කතා කරනවා. එතකොට මට බණ කියන්න අපහසුයි. පින්වතුන්ගේ කාලයත් අහක යනවා අපරාධේ, මගේ කාලෙත් අහක යනවා අපරාධේ. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හැම දෙනාම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. මම වෙන තැනක නම් මේ විදිහට බණ කියන්නේ නැහැ. ඉස්තර පිරිසත් හදලා පිරිස තුනට වඩා ටිකක් කරුණු කියලා දෙන තමයි බණ කියන්නේ. නමුත් මේ කියන පරිසරය අනුවට බණ කියන්න වෙනවා. නමුත් මම මතක් කරනවා පින්වතුන් වුමනාවෙන් බණ අහනකොට මගේ සිත නැමෙන්නේ නැහැ. ඒ වගේම සිතේ ඉක්මකමකින් යුක්තව දහම් කරුණු පෙන්වලා දෙන්න හදනකොට ඒකට බාධා වුණාම ඒක පෙන්වන්නත් හරි අපහසුයි. ඒ නිසා අපි මොනවාරි සම්ප්‍රදායකට කොටු නොවි අද වෙසක් දවස සිල් ගන්න ඕනේ, අපි බණ අහන්න ඕනේ කියලා වෙසක් පොඩුවක් පොඩි තව එක රටාවක් ජීවිතයෙන් අද දවසේ කරගන්නේ නැතුව තවත් එක වෙසක් පොඩුවක් පිළිවෙලක් එකක් නෙවෙයි. ඇත්තටම ජීවිතයට අර්ථයක් බලාගෙන කළ යුතු දෙයක්. අන් ඒකව සිහිපත් කරගෙන හැම දෙනාම වලිම බණ අහන්න කියන එක නැවතත් මට මතක් කරන්න වෙනවා. මේ පින්වතුන්ට ඒ පිළිබඳව අවශ්‍යතාවය අඩුයි නම් නැතිනම් මගේ දේශනාව ඕම කෙටියෙන් කෙටි කරලා මම අපෝවල. ඉතින් බණ දහන් ඕනේ නම් මම දොස් කියනවා නෙවෙයි, නමුත් අර්ථයක් තියෙනට ඕනේ. පින්වතුනි, ඇයි මේ තරම් වමනාවේ? ඇයි මේ තරම් නැවත නැවත මේ බණ දහන් ටික හොඳට අහන්න කියලා පෙන්නන්නේ? එහෙම හොඳට බණ ඇහුවොත් ලැබෙන ආනිසංසය මොකක්ද? බණ නැසුවොත් වෙන ආදීනවය මොකක්ද? මෙන්න මේ කාරණාව ඉස්සලා තේරුම් කරගමු. එහෙනම් අපි පින්වතුනි, හොඳට සකසා කම් යොමු කළා ධර්මය ඇහුවොත් තමයි දහම් කරුණු අපි සිත්තල මතකෙටනේ ධහරණය වෙන්නේ. එහෙම ධර්මය ධාරණය වුණොත් තමයි අපිට ජීවිතයෙන් ධර්මය තුළ හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මය තුළ හැසිරෙන කෙනාටයි සද්ධර්මය අවබෝධ කරගෙන මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය අවබෝධ වෙන කෙනාට, ධර්මය අවබෝධ වෙන ධර්මය තුළ හැසිරෙන කෙනාට, ධර්මය තුළ හැසිරෙන්න පුළුවන්කම ලැබෙන ධර්මයේ සිටේ ධාරණය වෙලා තියෙන කෙනාට, යම් කිසි කෙනෙකුගේ සිටේ ධර්මය ගැන මතකයක් තියෙන්නේ ධර්මය ධාරණය වෙන්නේ බොහෝම ආදරෙන් වුවමනාවෙන් සකසා ධර්මය ශ්‍රවණය කළොත්. හොඳයි, ඇයි ඒ තරම් වුවමනාවෙන් ඒ විදිහට අහන්න ඕනේ? වෙන මොකුත් නිසා නෙමෙයි පින්වතුනි, සසර ඇති දුක් සහගත බව නිසා, සසර ඇති භයංකර ස්වභාවය නිසා. එබඳු දුක් සහගත භයංකර සසරෙන් එතර වෙන්න පුළුවන් එකම තුටුපොළ, එකම උපාය මේ සද්ධර්මයේ අවබෝධය නිසා. පින්වතුනි, මේ සසර ස්වභාවය ගැන මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කළොත්, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, මේ සසර අති දීර්ඝයි, මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා බොහෝ කාලයක් නුඹලත් මාත් මේ සසර ඇවිද්ද සැරිසරුවා කියලා පෙන්නනවා. පින්වතුනි, අපි හැම කෙනෙක්ම නිකම්ම සසරේ මේ අත දිව සිරිසරුව නෙවෙයි. මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාලා, කෙනා කෙනා තමන්ට ඇඟ දෙක කිලි කරලා තියු තමන්ගේ ආත්මීය මව මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හම්බ කළ පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නුවා. ඒ වගේම දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතයිසින් මරුන් වෙලා වෙදී ඒ දුකට අඳුපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩිය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා වදාලා. ඒතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාර ගමනේ එනකොට තිරිසන් ආත්මවල ඉපදුණු වෙලා වෙදී මස් පේස තමන්ව මරණකොට දෙල සිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවදාලා. පින්වතුනි, අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ මේ තරම් දුක් විඳ පොයේ දුක් විඳලා කියනවා. නමුත් භවයෙන් වැහිලා නිසා අද අපිට ඒක පේන්නේ නැහැ. පින්වතුනි, නොපෙනුනත් භවයේ තුල මෙබඳු දුකක් තියෙන නිසා, භවයේ තුල ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ, පහළ වෙලා මේ භව නිරෝධය ධර්ම දේශනා කරන්නේ. පින්වතුනි, ඉති නොපෙනෙන අතීතය අපිට පෙනෙන්නේ නැත්තම් ඒක පැත්තකින් තබන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කරලා මෙහෙම දේශනා කරනවා. පටිච්ච සම්පාද ධර්මය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකේ කැරෙන්න මේ ලෝකයා මගේ මේ වචනේ විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ ජලයට වඩා වැඩි කියලා කිව්වහම හිතන්නේ මේක ටිකක් බය කරලා පෙන්නන්න හදනවා, බර කරලා පෙන්නන්න හදනවා, මේක අති වර්ණනාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්නි, කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන බුදු පරණ උත්තමයන් වහන්සේ නමක් නෙවෙයි. අපි නොදන්නවා වුණාට, අපි නොදැක්ක වුණාට, අපි සසර මෙච්චර දුක් නිසාමයි තථාගතයන් වහන්සේ මේක දේශනා කරන්නේ. නමුත් නොපෙනෙනව නම් ඒක සත්‍යකින් ප්‍රබල. ගත වෙන තමන්ගේ ජීවිතයේ පැත්තට යොමු වෙලා ජීවිතයේ පැත්තට ඇදලා බලන්න. හැම කෙනෙක්ම තම තමන් පුංචි කාලේ ඉඳලා මේ මොහොත දක්වාම මොනතරම් කායික මානසික දුක් පීඩාවන් විඳලා ඇද්ද කියලා, මොනතරම් දුක් දුන්නස් විඳලා ඇද්ද කියලා බලන්න. පින්වත්නි, යම් කිසි කෙනෙක් ඉපදුණු දවසේ ඉඳලා අවුරුදු 100ක් ජීවත් වෙලා මැරෙනකම්ම උපන්න දවසේ ඉඳලා තමන්ගේ මලමුත්‍ර ගොඩේම වැටිලා නැගිටින්න බැරි මට්ටමට හිටියා, එයා ඉන්නේ සුගතියක, මේ මනුස්ස කියන මට්ටම. එතකොට හිතන්න, දුගතිය කියන එක මොනතරම් දුක්ඛගතයක්ද කියන එක. මනුස්ස ලෝකෙට කියන්නේ සුගතිය කියලා. සුගතියේ ප්‍රතිලා කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ සසරකයි පින්වතුනි අපි හැම කෙනෙක්ම ඉන්නේ. ඒකම මොහොතේ දේශනාවේ මතක් කළ මම පුංචි කතාව ඔබලට මතක් කරා ගන්න. බොහෝ ඈතක නෙමෙයි අපේ ගතවෙන ජීවිතය තුළම අතේ දෙන්න හම්බ වෙච්ච. පහුගිය කාලේ යුද්ධයේ තිබුණු සමයේ එක්තරා හමුදා නිලධාරි මහත්තයෙක් මැරුණා. මැරිලා ඒ තීරයේ දිලෙට අරගෙන ආවා. ඔතේ පෙට්ටියේ සිල් කරලා තිබුණේ දුර ප්‍රදේශවලින් ඥාතීන්ගේ පැමිණීම බලාපොරොත්තු මේ තීරයේ තවත් දෙකක් තුනක් තියාගන්න වුණා. ඉතින් දවස් දෙකක් විතර යනකොට මේ තීරයේ නරක් වුණා. නමුත් ඒක අපහු සුද්ධ පවිත්‍ර කරන්න අධ්‍යා පෙට්ටියේ සිල් කළා. ඉතින් පහුවදාට ඒක බොහොමදාන කරන්නකම් එදා රැය තියා ගන්නවා. රැය වෙනකොට පෙට්ටියේ ඇතුලේ දේහේ කොහොම වෙලා ඕජස් කරන්න ගත්තා. ඉතින් යටින් බේසම් තියෙනවා. කිසිම කෙනෙකුට ළඟපාත ඉන්න බෑ. ඉතින් සෙන්ට් කිනල්ලා සුවඳ විලෝම වර්ග කිනල්ලා කුරුදේ පුරාවටම ගහනවා තෙච්චියට දානවා. නමුත් දැන් මට ඒක නතර කරන්න බෑ. එච්චරට දුරු ගන්දයක් මේ දේහේ කොහොමලා දැක්කේනවා. ඉතින් රාත්‍රී වෙලාවේදී දුර ඉන්න තමන්ගේ එකම සහෝදරයා ආවා. ආපුවාම අර ඉස්සරහා ගිය මැදින දේහය දැකලා අඬාගෙන ගිහිල්ලා අර වැක්කිරන ඕජස් අත් දෙකට අරගෙන මුළු ඇඟේම ගා ගන්නවා බුදු මල්ලි කියලා. පින්වතුනි මොහොතකට හිතන්න, ඒ තරම් පිළිකුල දැනෙන අරමුණේ පිළිකුල නොදැනෙන තරම් අප්‍රසන්න අරමුණේ අප්‍රසන්න ස්වභාවය නොවැටෙන තරම් ඉවත් විය යුතු වෙන් වෙන්න ඕනේ අරමුණේ ඉවත් වෙන්න වෙන් වෙන්න වෙන් විය යුතු බව නොපෙනෙන තරම් ඒ මනස මොනතරම් ශෝකයකින් පිටුව තියෙන්නේ නැද්ද කියන එක, ඒ හිතේ මොනතරම් වේදනාවක් තියෙන්නේ නැද්ද කියන එක පින්වතුනි ඔබලු දන්නේ නැතුව ඇති. ඔබලු සම දෙනාමත් දැන්නේ ඔබ ඉඳගෙන ඉන්නේ ඉබඳු දුක දුක් විදියාක නයි කියලා. ඔබලු කතා කර කර විනෝදේවි අනිත් කෙනාට කතා කර කර ඕනෑවට පාත බනහනේ ඉඳයි. මම ඔබලන්ට බයින්වා නෙවි, මේ සසර ස්වභාවය දැකලා අනේ අම්මේ මේ සසර දුකින් මෙතර වෙන්න උත්සාහවත් වෙන්න, අනේ අප්පච්චි සසර දුකයි මේ දුකින් මෙතර වෙන්න මේ උපාය ගන්ද කියලා කාටවත් මම කියන්නේ. ඒ වගේ අනන්ත සංසාරේ අපි හැම කෙනෙක්ම මොනතරම් දුක් විඳින්නද කියන කාරණාව සිහිපත් කරගන්න. ඒ දුක උඩුක්කේ තියාගෙනයි කිමුතුනි අපි මේ ඉන්නේ. අපි කවුරුත් නිර්භය ස්ථානයක ඉන්නවා නෙමෙයි, නිර්භය තැනක ඉන්නවා නෙවෙයි, නිර්භය පරිසරයක ඉන්නවා නෙවෙයි. මේ බුද්ධෝත්පාද කාලය මනුෂ්‍ය ජීවිතයේ සත්‍යධර්මයේ තියෙන වටපිටාව හත් හැමදාම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න අපිට අසංකීයක් තරම් ආවසත් නැහැ. මේ වැඩ කටයුතු ටික ඉවර කළා, ධර්මවලගේ වැඩ කළා, ගෙවල් දොරවල් හදලා පස්සේ වණක් භවනාවක් කරගන්නවා කියලා ජීවිතයේ දෙන්න සහතිකයකුත් නැහැ. ඒ නිසා බොහොම මෛත්‍රී සහගත වචනයමයි මේ මතක් කරන්නේ. ඉතාමත් උවමනාවෙන් මේ දහම අහලා මේක තේරුම් ගන්න කියන එක. සමහර විට කිමුතුන්ට හිතෙන්ද ඇති හිතනවා ඇති, හාමුදුරුවෝ නම් බණ කියයි, අපි නිදන්නේ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න, අපි නිදන්නේ දරුවන්ගේ තියෙන ප්‍රශ්න, අපි නිදන්නේ බඩගින්න ගැන, අපි නිදන්නේ ගෙවල් දොරවල තියෙන ණයතුරුස් ගැන, අපි නිදන්නේ දරුවන් උරන්ගේ තියෙන ප්‍රශ්න ගැන කියලා හිතයි. කිමුතුනි ඒව බුදුහාමුදුරු දේශනා කළ දුක්ඛ සත්‍යයි කි නැද්ද? ඒ දුක් ටික අතහැරලද බුදුරජාණන් වහන්සේ දුක් නැති කිරීම මඟ පෙන්වුවේ? පින්වතුනි ඔය ප්‍රශ්න ටිකට උත්තර දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. පහුගිය කාලේ මූද ගොඩ ගලපු වෙලාවේ එක ගෙදර දරුවෝ 6 දෙනෙක් මූදට ගිහිල්ලා ඒ අම්මා පිස්සුවෙක් වගේ අඬනවා මට එක දරුවෙක් දෙන්න, එක දරුවෙක් දෙන්න කියලා. බලන්නේ මනසට මොනතරම් විහිසක් දුකක් ඇති වෙන්නේ නැද්ද කියලා. හොඳයි, ඒකත් වඩා වැඩිතර නැද්ද කියලා බලන්න. යම් පවුලක යම් කෙනෙකි දරුව දෙන්නෙක් කියලා නම් දරුවෝ දෙන්නමත් මැරුණා, තමන්ගේ ස්වාමියාවත් මැරුණා, එදා අම්ම තාත්තා දෙන්නත් එදාම මැරුණා. තමන්ගේ සහෝදරයෙක් එදා වන්දරුන් ඊතර මොන තරම් දුකක් ඇද්ද? ඉබඳු අම්මා කෙනෙක් තමයි කටංචාරාව. ඉබඳු අම්මා කෙනෙක්ගේ දුකත් නිවුණ නම් මේ ශාසනේ ඕගොල්ලන්ගේ නයිතුරු තුළින් එන දුකට වඩා අර දුක අඩුද වැඩිද? ඕගොල්ලන්ගේ දරුවගේ ප්‍රශ්නේ තියෙන දුකට වඩා අර දුක අඩුද වැඩිද? අර දුක නිවුණා නම් නිවන්න පුළුවන් වුණා නම් නිවිල සැනසුණා නම් ඒ අම්මා අපේ මේ පොඩි ප්‍රශ්නේ දිහා ගන්න බැරි වෙයි කියලා හිතනවද? අපිට බුදුහාමුදුරු ගැන විශ්වාසයක් නැති වෙලා බුදුහාමුදුරු අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කිව්වට, අපි ශ්‍රාවකයෝ කියලා කිව්වට පින්වතුනි හුදු වචන මාත්‍රයක් වචන ටිකක් විතරයි. කවුද බුදුහාමුදුරු කියපු ධර්මය අහල ජීවිතේ දුක නැති කරගන්න උත්සාහවත් වෙන්නේ? පින්වතුන් දන්නවද බෞද්ධ සහ අබෞද්ධ කියන ලෝකය බෙදෙන්නේ මෙතනින් කියලා? දුක නැති කරන්න කියලා මේ ලෝකයා මොනවා මහර දෙයක් කරනවා මිසක දුක නැති කරන්න මොකද්ද කළ යුත්තේ කියලා කවුරුවත් සහේතුක හිතන්නේ නැහැ. සහේතුක බලල දුක නැති කරන්න මොනවා හරි දෙයක් කරන්නේ නැහැ. පින්වතුනි මේ ලෝකයේ තුල දුක් නැතුව ඉන්න අපටත් තරම් තැනක්වත් තිබුණා නම් ලෝකයේ තුල දුක නැතුව ඉන්න අපටත් තරම් තැනක්වත් තිබුණා නම් ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ දෙන්නේ නැහැ, පහළ වෙන්න ඕනේ නැහැ. නමුත් මේ ලෝකයේ තුල දුක නැතුෙන්න එබඳු තැනක් නැති නිසාමයි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මේ දුක් නැති තැන පෙන්නලා ඒ දුක් නැති තැන තියෙන භාවත කියන්ට ඉබඳු දර්ශනයක් දේශනා කළ බුදුහාමුදුරු අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ. නමුත් අද දවසේදී අපි කරන්නේ මොකක්ද කියලා බලන්න. බෞද්ධ නවන ලෝකයා කරපු ටිකම කරන්නේ දර්ශනයක් නැතුව, නිවැරදි දැක්මක් නැතුව දුවන්න වල දුවන සමාජ රටාවට කුතුල හේතු වනවා. පින්වතුන් දන්නවද අපි ඔක්කොම කරන්නේ මොකක්ද කියලා? මේ මුළු ලෝකෙම කරන්නේ මොකක්ද කියලා දන්නවද? මේ ඔක්කොම කරන්නේ පින්වතුනි සැප සතුට දෙක හොයන එක. මේ මුළු ලෝකෙම කරන්නේ දුක අයින් කරගන්න නොයේ ක්‍රමෝපායන් හොයන එක. ඔගොල්ලෝ ඔක්කොමලා මේ කරන්නේ ඉන්නේ මොකද්ද? දුක නැතුව ඉන්න ක්‍රමයක් හොයන එක, සැප සතුට ගන්න ක්‍රම හොයමින් ඉන්න එක. උපමාවක් වුත් ඉස්කෝලේ යන කුඩා දරුවෙක් දිහා බලන්න. එතන ඉඳලා කවුවත් පිළිගන්නේ නැති කිරි සත්‍යයක් ඉඳලා කරන්නේ ඒක. ඇයි ඉස්කෝලේ යන්නේ? හොඳට ඉගෙන ගන්න. ඇයි හොඳට ඉගෙන ගන්න? උදවල හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඇයි හොඳ රස්සාවක් කරන්න? තොර හොඳට මිල මුදලක් හම්බ කරන්න පුළුවන්. හොඳට මිල මුදලක් හම්බ කළොත් මොකද වෙන්නේ? හොඳට ගියක් දොරක් හදාගෙන දුකක් නැතිව ඉන්න පුළුවන්. දුක නැතිව ඉඳීම නෙමෙයි ඉලක්කේ, සැපල වීම නෙමෙයි ඉලක්කේ. ඉස්කෝලේ යන සපත්තු රේස් එක ගැට ගහන එකේ ඉඳලා කමිස බොත්තම දාන එකේ ඉඳලා තියෙන්නේ දුක නැතුව ඉන්න ප්‍රතිපදාවක් පුරනවා කියන තැනක. බුදුරජාණන් වහන්සේ කලමයි දැක්කේ මේ ලෝකයේ අසරණයි, ලෝකයේ අහිංසකයි, ලෝකයේ දුක නැති කරන්න කියලා යමක් කරයි නම් කරන දේ නැවත දුකක් වෙලා නිවන අදහසින් ගින්නකට පිදුරු ගොඩක් දානවා වගේ. පිදුරු කට්ටි දාපු ගමන් නම් ගින්න අඩු වෙනවා වගේ පේනවා. දෙවනුවට තිබුණටත් වඩා වැඩි වෙනවා. දුක නැති කරන්න කියලා කරපු දේ උදව් කරගෙන ඊගාවට දුක ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ. පිපාසයට ලුණු වතුර වුණා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෝකයා. ඉතින් එබඳු ලෝකයට දුක නැති කරගන්න මාවත පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් බණ අහනවා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තව එක කතාවක් නම් නෙවෙයි යන්නේ. අපේ ජීවිතයේ හැබැයිම දුක ආවේ කොහොමද, දුක නැති කරගන්නේ කොහොමද කියන පණිවිඩයයි ලැබෙන්නේ. ඒකයි අපි හොඳට ඇසී යුත්තේ. ඊට පස්සේ මේ අහගත්ත පණිවිඩයට අනුව හැසිරෙන කෙනාට ජීවිතයෙන් දුක ඉවත් කරගන්න පුළුවන්. අපි අද විතරක් නෙමෙයි අනන්ත සංසාරෙත් කලේ උපන්න දවසින්ද මැරෙනකම්ම දුක ජීවිතයෙන් අයින් කරගන්න, සැප සතුටක ජීවිතයට එකතු කරගන්න මේ විදියටම උත්සාහවත් වෙවි ඉඳලා මැරලා ගියා. ආයෙත් ඉපදෙනවා. ආයෙත් දුක අයින් කරගන්න, සැප ලබා ගන්න උත්සාහවත් වෙවි ඉඳලා ආයෙත් මැරලා යනවා. කිසිම කෙනෙක් ලෝකෙ තුල දුක අයින් කරගෙන සැප ලබාගෙන මැරිච්ච කවුරුද ඉන්නවද? නැහැ. ලෝකෙ තුල එහෙම කෙනෙක් ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුක නැති කරන්න කියලා දුක ඇතිවෙච්ච හේතුව බලන්න, මොකක් කරදයක් කරන්න පා කරන්න මොකක්ද කියලා බලන්න ඉස්සෙල්ලා කියලා. බෞද්ධ අබෞද්ධ ලෝකයා වෙතින්නෙත් මෙතන. බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයට දුක ගැන දැනුමක් තියෙනවා, දුක ඇතිවීම ගැන දැනුමක් තියෙනවා, දුක නැතිවීම ගැන දැනුමක් තියෙනවා, දුක නැති කරන මාර්ග ගැන දැනුමක් තියෙනවා බෞද්ධ නොවන ලෝකයට. හැබැයි ඒ දැනුම නිවැරදි නෑ. ඒක වැරදි. අපි බලමු ඒ දර්ශනය පොඩ්ඩක් කතා කරලා. එතකොට අපි ගාව තියෙන දර්ශනය බෞද්ධද නැද්ද කියලා හොයාගත්තා. මේ ලෝකේ බෞද්ධ නොවන ඕනම කෙනෙක් දන්නවා ලෙඩකින් දුකක්, මහලුවේ දුකක්, මරණය දුකක්, අප්‍රියංගා එක්වීම දුකක්, ප්‍රියංගෙන් වියගීම දුකක්, හිතන දේ නොලැබීම දුකක්, කායික මානසික දැඩි වෙහෙසක් තියෙනවා මේක දුකක් කියලා දන්නවද නැද්ද? දැනගත්තට මුළු ලෝකයම දුක ගැන දන්නේ මෝඩකමට. කොහොමද? ඒ දුක මම, ඒ දුක මගේ, ඒ දුක මගේ ආත්මය කියලා. ලෙඩ වෙන්නේ කවුද මම, මහලු වෙන්නේ කවුද මම, මැරෙන්නේ කවුද මම, මේ දුක කාටද මට? එහෙම නැත්නම් ලෙඩ වුණේ මගේ අම්මා අප්පච්චි සහෝදර සහෝදරී නැත්නම් ඥාති දේශින් කෙනා මහලු වුණේ මරණයටපත් වුණේ තව සත්‍ය පුද්ගලෙක් කියලා දන්න. ඊට පස්සේ ලෝකයා දුක ඇති වෙන හේතුවක් දන්නවා. දුක සමුදය ගැන කොහොමද දුක ඇති වෙන්නේ? ගෙයර් දොරක් නැත්තම් දුක් විඳින්න වෙනවා, දුක එනවා. මිලක් දොර නැත්තම් දුක එනවා. යාන වාහන නැති වුණොත් දුක එනවා. දරුවෝ පුරෙක් නැත්තම් දුක එනවා. කුඹුරු ඉඩ කරන්නේ නැත්තම් දුක එනවා. කොහොම නෙමෙයි දන්නේ? මොකද මයි දන්නේ? ගෙයර් දොරක්, ගෙවල් දොරක්, යාන වාහන ඉඩකඩම්, කුඹුරු වතු පිටි මේව නැත්තම් දුක එනවා කියලා දන්නවා. ලෝකයේ දුකේ නැතිකමක් දන්නවා. දුක නිරෝධයක් දන්නවා. ගෙයර් දොරක් තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන්. යාන වාහන තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන්. සල්ලි නිරන්තර තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන්. දරුමල්ලු නොපුරෝ හිටියොත් දුක නැතු වෙන්න පුළුවන් කියලා දන්නවා. දැන් ලෝකයේ දුකකුත් දන්නවා. දුක ඇති වෙච්ච හැටිකුත් දන්නවා. දුක නැති වෙන හැටිකුත් දන්නවා. හැටින් දන්නවා. අපි සත්‍ය පුද්ගලෙක් කියලා හිතුවොත් මෙතන තියෙන හේතුඵල ධර්ම. දික්කේට අනුව තමයි සංකප්ප වාචා කම්මතා ජීව. ඒ කියන්නේ දික්කේට අනුව තමයි හිතීම, කීම, කිරීම, ජීවත් වීම වෙන්නේ. දැන් ගෙවල් දුර යන වාහන කුඹුරු ඉදකඩ නැති වුණොත් දුක එනවා නම් ඕව තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් නම් කියලා දැක්කොත් කවුරුත් දුක් නැති කැමට කැමති. දැන් එයාට ඉබේමයි ගුණ රතියෙන්නේ කාම සංකප්පය. ගෙවල් හදන්නේ කොහොමද, දරුවෝ හදන්නේ කොහොමද, මුදල් හොයන්නේ කොහොමද, ඉඩ කඩම් ගන්න කොහොමද? ඒ දික්කිටන් මොන සංකප්පේ දුක නැතුව ඉන්න විදිහට මුදල් හොයන්න, ගෙවල් හදන්න, යාන වාහන ගන්න, ඉඩ කඩම් ගන්න, කුඹුරු පිටි හොයන්න කොහොමද කියන එක තමයි සංකප්පේ. වාචා කම්මන්ත ආජීව, එයාගේ වෑයමත්, එයාගේ ක්‍රියාවත්, එයාගේ ජීවත් වීමත් මුගේටද? ගෙවල් දුවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් හොයන විදිහටමයි. යම් සිහියක් තියෙනම්, උත්සාහයක් තියෙනම්, එකඟමක් තියෙනම් ඒ ටික යොදා ගන්නත් මොකටද මේවා හොයන්න. දැන් මුළු ලෝකෙම දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැසිරෙනවා. මොකද දුක් නැති වෙන්න දරුවෝ හදනවා, ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් ගන්නවා. අපි නොදන්නා වුණාට මේ නිරෝධයේ දුකේ නිරෝධයට කවුරුත් කැමති, දුකේ නැතිකමට කවුරුත් කැමති, දුකේ නැතිකම බලාගෙන මුළු ලෝකෙම ප්‍රතිපදාවක හැසිරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවද මිච්ඡා අංග 8 කියලා කිව්වේ අපේ ජීවිතයේ ලෝකයේ ජීවිතයේ මිසක තව ලෝකයේ ජීවිතයෙන් පරිබාහිර මිච්ඡා අංග 8ක් නෙවෙයි. අපි මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා තව ඉගෙන ගන්නවා. නමුත් ඉගෙන ගන්න නෙවෙයි මේ මගේ ජීවිතය කියලා දකින්න. මිච්ඡා දිට්ඨිය මුල් කරණාව කරගත්ත මං අංග 8 කියන්නේ පුද්ගලයේ අංග 8ක් නෙවෙයි, පුද්ගලයේ කියන තැන අංග 8. ඇයි ඕගොල්ලෝ බලන්ද මේ ලෝකයේ ඇයි ගෙවල් දුරල් යනවා ඉඩකඩම් හදන පැත්තටම හිතන්නේ? ඇයි මේ පැත්තේදී සදහම වචන කතා කරන්න හදන්නේ? ඇයි ඒ සඳහාම කායික කර්මය උදව් කරගන්නේ? ඇයි ඒ සඳහාම ජීවත් වෙන්නේ? ඇයි ඒ සඳහාම සිහියම කරන්නේ? ඇයි ඒ සඳහාම උසාය ජීවිත, ඇයි ඒ සඳහාම හිත යොමු කරවන්නේ? දික්කිය වැරද්ද. මොකද මේ දුක, දුක එන්නේ මේවා නැති වුණොත්, මේවා තියෙනවනම් දුක නැතුව ඉන්න පුළුවන්. ඕකයි දික්කිය. ඔන්නෝයි දර්ශනයටයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධය අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමී පටිපදායයි. තව පැත්තකින් කිව්වොත් දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධය අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමී පටිපදායයි අඤ්ඤානං කියලා වෙන එකක් දකින්නවා. මේ මගේ ජීවිතයටයි කිව්වේ කියලා දකින්න. අද ජීවත් වෙන මගේ ජීවිතයට නමක් මේ මිච්ඡා ප්‍රතිපදා, මේ මිච්ඡා දිට්ඨිය. දුක දන්නේ නැහැ, දුක ඇති වෙන්නේ නැති දන්නේ නැහැ, දුක නැති බව දන්නේ නැහැ, නැති කරන මඟ දන්නේ නැහැ කියන ක්‍රම මම දන්නේ නැහැ. මම මේ මාතුල උපදිනව නෙමෙයි, මම කියන සිද්ධියම මේ ධර්මතාවය. ඔයගන් තේරෙන බෞද්ධ දර්ශනයක් නෙමෙයි, අබෞද්ධ දර්ශනය. ධර්මයට කියන්නේ ඔය දර්ශනේ ජීවිතෙන් අයින් කළාම දුක්ඛ නිරෝධේ, ජීවිතෙන් දුක නැති කරන ඕගොල්ලෝ දන්න දර්ශනේ කියන මට බුදුහාමුදුරුව මගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ දුක ඇති, මේ දුක නැති කරන මඟ කියලා පෙන්වුවා නම් දුක නැති වෙන විදිහට ජීවත් වෙන බෞද්ධයෙක් විදිහට මට හම්බ වෙච්ච ජීවන ප්‍රතිපදාව මොකද්ද කියලා මට කියන්න. එතකොට නමුත් පින්වතුනි තුනුරුවන් වන්දනා කළා කියන පමණකින් දික්තිය නැති වෙන්නේ. මේ එක තැනකින්වත් මහා බොර පාටට ගලාගෙන යන වතුර කන්දකට අනේ මේ වතුර අපිට කිදුයි පිරිසිදු කරන්න ඕනේ කියලා පිරිසිදු වතුර කෝප්පයක් අරගෙන හැලුවොත් මොකද වෙන්නේ? ඒකත් බොර වෙනවා. කෙනෙකුගේ ජීවිතයේ මූලික පදනම මේ වගේ වැරදි තැනක දික්තිය නම් මං යහපත් වෙන්න ඕන කියලා මොහොතකට කුසල් සිතක් ඉපදුවා කියලා ජීවිතයේ කුසලයක පිටලා ඉන්නේ නැහැ. බුදුන් වන්දනා කළාට ඒක වැරදි කියන එක නෙමෙයි. නමුත් එයාගේ ජීවන අර රටාවට දික්තියව ගහගෙන යනවා. නමුත් එක කාරණාවක් මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මෙන්න මේ වගේ කටයුතු කරන ලෝකයක නිවැරදි ප්‍රතිපදාවක් පෙන්වලා දෙන්න කියලා දෙන්නයි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වුවා දුක. ජාතික දුක්ඛ ජරාදී දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණාදී දුක්ඛ අපේ සංයෝග දුක්ඛෝ කියේ විපෝග දුක්ඛෝ යම් කිච්ච නලති තත්ත්ව දුක්ඛ සංගිත පච්චපාදන කන්ද දුක්ඛ උදෘතන වාසේ දේශනා කළ දුක පිළිසින දකින දුක කර නොවන එනවනම් කෙනෙකුට මේ ඉපදීම ලෙඩවීම මහල්කෝ මරණය මේව මම නෙමේ මගේ නෙමේ තව කෙනෙකුගේ නෙමේ මගේ අම්මගේ මගේ තාත්තගේ මගේ පුතාගේ දුවාගේ නෙමේ පංච උපාදාන ස්කන්ධයකයි දුක කියලා දකින්න කියලා ධර්මතාවය. අන්න ඒ වගේ අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ දුකට හේතුව මොකද්ද දෙන්නේ? මේ තණ්හාව දුකට හේතුවයි කියලා පෙන්නනවා. දුක නිරෝධී වෙන්නේ කොහොමද? තණ්හාව නැති වෙනවා දුක නැති වෙනවා කියලා පෙන්නනවා. දුක නිරෝධ ගාමනේ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්නනවා. ওই වචන ටිකනේ ඌවා විදන්නවනේ. අපේ ජීවිතෙන් දුක නැති වෙන දර්ශනයක් තියෙනවානේ. ජීවත්වෙන දර්ශනයක් තියෙනවානේ. අන්න ඒ දර්ශනයට අනුව ජීවත්වෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ ක්‍රමයක් වෙනවා. හොඳයි, අපි මෙහෙම ගත්තොත් පින්වතුන් පිළිගන්නව නේද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සැප හොයමින් දුක අයින් කරන්න උත්සාහවත් වෙමින් ඉන්න එක කියන එක පිළිගන්නවද? පිළිගන්නවා. එතකොට දුක අයින් කරන්න විදෙතන අපි දන්නවද අපේ ජීවිතේ දුක ඇතිවල තියෙන්නේ කොහොමද කියලා? ප්‍රධානව වචන ටිකනේ. ප්‍රායෝගික ජීවිතේ දන්නේ ඔක්කොම අම්ම වචනදී. නමුත් මම කියලා දෙන්න, මේ වහලේ හිල් වෙලා තෙමෙනවා නම් දැන් වැස්සට තෙමෙනවා. තෙමෙන එක ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න නම් මොකද කරන්න ඕනේ? හදන්න ඕනේ. හදන්න කියලා මම වහලේ කුතෙන්ට හරි උරුකෙක් කියලා හදිනවද? නෑ. එහෙනම් ඉස්සෙල්ල බලන්න වෙනවා මට තෙමෙනවා නම් තෙමෙන්නේ එක ඇටි වෙලා තියෙන නැත්නම් වහලේ ඉස්සෙල්ලා තියෙන කොටද කියලා බලන්න වෙනවා නේද? හේතු හොයන්න වෙනවා නේද? හේතු හොයලා ඒ කැටිච්ච දෙන දිවිච්ච දෙන පිළිසකල කළාම මොකද වෙන්න පුළුවන් නේද? පුළුවන්. ඒ වගේ දුක ජීවිතයට එනවා නම් දුක නැති කරන්න කියලා මොකක් හරි කරන්න එපා. ඉස්සෙල්ල දුක ඇති වෙච්ච හේතුව බලන්න. ඒ හේතුව හොයලා හේතුව නැති කරගම දුක නැති වෙනවා. බුරාගෙන එන බල්ලෙකුට ගලකින් ගැව්වහම බල්ලදික භාවයේ තමයි ගල හපාගන්නේ. ඕනම් ගල බලන්න. ඊට පස්සේ සිංහයෙක් වගේ සතෙකුට ගලකින් ගැව්වහම පෙන්නනවා සිංහයාගේ ස්වභාවය තමයි ගල ආවේ කොහෙන්ද කියලා බලනවා. නුවණක් නැති ලෝකයක දුක උපදිනකොට දුකට පණින බල දෙකියා වගේ දුක බදා ගන්නවා, කෑ ගහනවා, විලාප දෙනවා, දුක ඇත්ත කරගන්නවා, ප්‍රශ්නේ ඇත්ත කරගන්නවා. ප්‍රශ්නේ ඇතුලේ උත්තර හොයනවා. නමුත් නුවණක් තියෙන ලෝකයට නුවණක් තියෙන ලෝකෙට දුක උපදිනොත් දුක ඇතිවෙන්නේ කොහොමද කියලා හොයනවා. පින්වතුන් දන්නවද අපේ දුක ඇති වෙච්ච ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධානව. අපේ ජීවිතයේ දුක උපදින ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රම දෙක? ප්‍රත්‍ය නැතිකම නිසා දුක ඇති වෙන්න පුළුවන්, කෙලෙස් නිසා දුක ඇති වෙන්න පුළුවන් කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් ඇති බුදුහාමුදුරුවෝ පින්නේ මේ ටික විතරයි කියලා අන්තික පින්නේ නැහැ කියලා මම ඒකට උත්තර දෙන්න. මම ඒ ඉස්සෙල්ලා උපමාවක් කියලා. දැන් ගෙදර ඉන්නවා තනියම ඉන්නේ. දරුවෙකුත් නැහැ, මොන පුරුත් නැහැ, ඔක්කොම ඔයාලා ගමන ගිහලා ගෙදර තනියම ඉන්න වෙලාවක් කියන්නේ. හරි පාළු කාන්ති තනිකම. දැන් මේකත් හිතට වෙහසක් නෙමෙයිද? වෙහස ඈ කිසිම කෙනෙක් නෑ තන්නේම ඉන්න පාළු කාන්ති තනිකම වුණ එකක් දුක. එතකොට හැදෙනවා මහ විශාල බඩගින්නක. දැන් ඒකත් දුක. දැන් ලෙඩේ දුක් කියතිනවද? දෙකක් තියෙනවා. එකක් මොකද්ද? තනිකම පාළු කාන්ති තනිකම එක තනිත් එක බඩගින්න. දැන් අපි මොකද කරන්නේ? දුක නැති කරන්න කියලා ටීවී එකක් දෙනවා. ටීවී එක දාලා හොඳ චිත්‍රපටයක් බලන, හොඳ චිත්‍රපටයක් බලන. දැන් බලන ප්‍රශ්නේ ඉතින් දෙනවද කියලා? මොකද්ද ඉතින් දෙන්නේ? දැන් ටීවී බලන බඩගින්න නැති වෙනවද? දැන් පාළුවකාන්තිය තනිකම කියන එකට මම යම් උත්තරයක් දුන්නා කියන්නකො. ඒක පොඩ්ඩක් අමතක කරලා දැන් ටීවී එක බලනවානේ. මේ උපමාවක් නේ. නමුත් දැන් බඩගින්න නැති වෙනවද? කාටද පුළුවන් ටීවී බලලා බඩගින්න නැති කරන්නේ? හොඳයි. එහෙනම් ටීවී එකක් ගෙදර නැහැ. අපි හැබැයි හාල් දින මත්තු යගෙන කන. දැන් මත්තු යගෙන කෑවා කියලා පාළුවකාන්තිය තනිකම යනවද? මොකද දෙපැත්තකින් ආපු හේතු දෙකකින් ආපු ඵල දෙකක් මේ දුක් දෙක. තේරුණා? එතකොට බත්තු යාගෙන කෑවොත් පාලෝකාංශී තනිකම යන්නේ, කීවී බැලුවොත් බඩගින්න යන්නේ. අන්තිමට මේ දුක් දෙක නැති කරන්න අපිට ක්‍රමෝපායන් දෙකක් කරන්න වෙනවා. මොකක්ද? කීවී බලබල බත් කන්න වෙනවා, බත් කකා කීවී බලන්න වෙනවා නේද? ඒක නේද හරි උත්තර? මේ උනත්නේ මම මේ කියේ ගත්ත උපමාව. ඒ වගේ අම්මල දන්නවද අපේ ජීවිතේ දුක එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍ය නැතිකම නිසා. භික්ෂුන් වහන්සේලාට නම් ජීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස. ඕගොල්ලන්ට අඩු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සාරිය අඳිනවා, හැට්ට අඳිනවා, කම්මිත කලිතන් කියලා කිව්වට ස්වාමීන් වහන්සේලා ජීවර කියන තැනම තමයි. අපි ප්‍රයිඩයි කනවා, පොත්තු කනවා, කීකිය ඔගොල්ලෝ පාටි ගන්නවා කියලා කිව්වට පින්ඩ පාතේම තමයි, හම් වෙන ටිකම තමයි. ඈ අහවල් මාලිගා දින්නේ, අහවල් විතර ඉන්නේ, අහවල් හෝටලෙ ඉන්නේ කිව්වට ස්වාමීන් වහන්සේ කුටියම තමයි, කේනාතරම තමයි. බෙහෙත්ෙත් කිව්වම අහවල් තැනට යනවා, ස්කෑන් කරනවා, මේවා මේවා කියලා කිව්වට ස්වාමීන් වහන්සේ ගන්න බෙහෙත්ෙත්ම තමයි. මුළු ජීවිතේම ආවර්ණ්‍ය වුණාම ස්වාමීන් වහන්සේලාට තියෙන චීවර පිටපත තේනාසන ගිලම්පස කියන හතර තමයි ඕගොල්ලන්ට තියෙන්නේ. ඔය ආහාර පාන තවපතිකට ප්‍රත්‍ය පහසුකම කියන වචනකින් මම හඳුනන්නම් කොහොතෝ තේරෙනවා නේද? ප්‍රත්‍ය පහසුකම කියලා කිව්වේ චීවර පිටපත තේනාසන ගිලම්පස නැත්තම් ඕගොල්ලන්ට ගෙවල් දොරවල් ආහාර පාන ඒකයි ගෙවල් දොරවල් තියෙනවා. එතකොට ඇඳුම් පැළඳුම් ආහාර පාන එක කැමති. ඊට පස්සේ බෙහෙත්. හරිද කියන ওই කාරණා ටික. ওই කාරණා ටික තමයි තියෙන්නේ. ගෙවල් දුරවල් ඇඳුම් පැළඳුම් ආහාර පාන මෙන්න මේ ටික නැතිකම නිසා කෙනෙකුගේ ජීවිතේ දුක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කෙනෙකුගේ ජීවිතයට ඔය ටික නිසා එන දුක තියෙනවා නම් ඒ දුක නැති කරලා දෙන්න තමයි දෙමව්පියෝගේ ගුරුවරු ඉන්නේ. අම්මා තාත්තා අතපය කඩන්නේ නැතුව හදලා, අතපය කඩන්නේ නැතුව හොඳට හදලා, හොඳ නරක දෙක මුලින්ම කියලා දෙයිලා, හොඳ ශිල්පායතනයකට යොමු කරලා යොමු කරන ටික කරනවා. ඒ නිසා තමයි පුබ්බාචර්ය කියලා කියන්නේ අම්මට තාත්තා. ඊට පස්සේ ඉස්කෝලේකට ගියාම ඒ විද්‍යායතනයෙන් ගුරුවරු ඉන්නවා, ගුරු මෑණිවරු ඉන්නවා, ගුරු පියවරු ඉන්නවා. එයාට යම් ශිල්ප ශාස්ත්‍රයක් දෙනවා. මේ දෙගොල්ලම එකතු වෙලා චීවර පිටපත දෙන තත්ති පහසුකම නිසා ජීවිතයට දුක එන්න තියෙන පැතිකඩ තමයි වහන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ සත්පුරුෂයෝ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ උත්තමයෝ කියන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේ දුක හෙන්න දෙන්න තුර සම්පූර්ණ දුක ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා, ආහාර නැතිකම නිසා දුක හෙන්න තියෙන පැත්ත වහලා තියෙන
මේ අයිතිය තියෙන්නේ කාටද? අම්මට තාත්තට ගුරුවරුන්ට ලෝකිතුරට. ඒ අයගේ යුතුකම. ඒක ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් ওই ටික විතරයි. ගියක් දුරක් නැති වුණොත් දුක එනවා. යාන වාහන නැති වුණොත් දුක එනවා. ඉදකරන නැති වුණොත් දුක එනවා. මිල මුදල් නැති වුණොත් දුක එනවා කියලා කියලා දුන්න ටික වැඩි නෑ. වැරදි නෑ. හරි. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රයේ ඒ ටික හරි. ඒ කියන්නේ පාළුව කාන්තිය තනිකම යන්න නම් ටීවී එකක් බැලිය යුතුයි කියලා කියලා දුන්නා. ආපේව කන්ටට නම් පුතේ බඩගින්න නැති කරගන්න නම් බත්තු යාගන කන්න ඕනේ කියලා බත් හදාගන්න බත්තු යාගන්න ක්‍රමේ බඩගින්න නැති කරගන්න ක්‍රමේ කියලා දුන්නා කවුද? අම්මා තාත්තා ගුරුවරු එකතු වෙලා. ඊට පස්සේ දැන් ජීවිතයේ තව දුක එන පැති කොටක් තියෙනවා. මොකද කෙලෙස් ටික නිසා දුක එනවා. දුක දුක එන හේතු දෙකක් නේද? පාරලෝකික හිතන්කම නිසා නේද දුක නැති වෙනවද? ඒ කියන්නේ දැන් බත්තු යාගෙන කෑවා කියලා පාරලෝකික හිතන්කම නැති වෙනවද? නැහැ. ඒ වගේ අම්මා තාත්තා එකතු වෙලා ගුරුවරු එකතු වෙලා ප්‍රත්‍යව යාගෙන දුක නැති කරගන්න පැත්ත කියලා දුන්නා හරි. ඒගොල්ලන්ට අයිති ටික ඒගොල්ලන්ගේ ශේත්‍රේ ඒගොල්ලෝ කියලා දුන්නා. ඔන්න දැන් ඒ ටිකෙන් එයා දුක නැතුව හිටියේ. දැන් බත්තු යාගෙන කෑවා කියලා පාළුව කාන්තිය තත්කම් නැති වෙන්නේ නැහැ. ඒ වගේ
එක
කැමතියි දුක නැති කරන්න මොන හරි දෙයක් කරන්න එපා ඉතල හොයන්න. මුළු ලෝකෙම කීමින් බලන බඩගින්න නැති කරන්න හදනවා වගේ ලෝකයක් මේ තියෙන්නේ. දුක නැති කරන්න හදන ලෝකයක් මේ දුක අපේ ජීවිතේට දුක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැතිකම මේ තියෙන්නේ. මම කියන ටික තේරෙනවද? එතකොට කිලෙස් නිසා අපිට එන දුක නැති කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්නේ බඩගින්නයි පාළුවකාංශයයි කියන දුක් දෙකම නැතුව ඉන්න නම් අපිට මොකද කරන්න වෙනවා කියලා කිව්වේ? බත් කකා ටීවී බලන්න ටීවී බලවල බත් කන්න උනා නම් දැන් අපිට වෙනවා මොකද? ජීවත් වෙන්න රස්සාව කර කර කිලෙස් නැති කරන්න කිලෙස් නැති කරන්න උත්සාහවත් වෙන්න රස්සාව කරන්න වෙනවා නේද? රස්සාව කරලා කිලෙස් නිසා එන දුක් නැති කරන්න පුළුවන්ද? කිලෙස් නිසා එන දුක් නැති කරන්න උත්සාහවත් වුණා කියලා රස්සාවක් නොකර ඉඳීමෙන් එන දුක වළක්වන්න පුළුවන්ද? බෑ. බණ භාවනා කෙරුවා කියලා ගියක් දොරක් හම්බ වෙන්නේ නැහැ, ඉඩකඩමක් හම්බ වෙන්නේ නැහැ, නිල මුදල් හම්බ වෙන්නේ නැහැ. ගියක් දොරක් හැදුවා, ඉඩකඩමක් හැදුවා කියලා කෙලෙස් නිසා දුක් ටික නැති වෙන්නේ නැහැ. මේ දෙපත්තම හැබැයි මෙහෙම බෙදුවා. දුක කියන එක කොටස් හතරකට බෙදුවොත් අපි දුක කියන එක කොටස් හතරකට බෙදුවොත් ආහාර නැතිකම නිසා දුකට එන්නේ හතරෙන් එක කොටසයි. කිලෙස් නිසා එන කොටස හතරෙන් තුනයි වැඩි. අපි මෙහෙම කිව්වොත් හැබැයි මට බයින්න එපා. මේ ආමුදුරෝ මහා අසුභ කතාවල් කියන්නේ නරක කතාවල් කියන්නේ කියලා. නමුත් ලෝකෙ වෙන්න පුළුවන් දේවල්. ඕගොල්ලන්ගේ ප්‍රිය මනාප එකම දරුවා ඕගොල්ලන්ගේ ඇස්සින් පිටර වාහනයක පැන්තිලා දරුවෝ. ඒ දුකද වැඩි, බඩගින්නේ දුකද වැඩි? එහෙනම් ඉස්සෙල්ලාම නැති කරන්න මුල් තැන දෙන්න ඕනේ විහෙතෙන්න ඕනේ කොයි දුකද? දාරු දුක කෙලේ දුක ඇවිල්ලා තියෙන්නේ අම්මා කෙලෙස් නිසායි. එහෙනම් අපි මුල් තැන දෙන්න ඕනේ කොහකටද? කෙලෙස් ටික නැති කර ගැනීම නිසා එන දුකට. අනේ දුකට මුල් තැන දෙන්න එපා කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් කීයේ දේශනා කළේ නැහැ ජීවල් හදන්න එපා, දරුවෝ හදන්න එපා, යානවන ගන්න එපා, ඉඩකඩම් ගන්න එපා, නිලමුදල් ගන්න එපා කියන එක කිව්වේ නැහැ. ඒක කරන්න කියලා කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන්ගේ ශ්‍රේෂ්ඨය ඉඳලා ශ්‍රවණ බ්‍රාහ්මණයන්ට අයිතිකම තිබුණේ මොකද්ද? ලෝකයේ තුල දුක වෙන එක පැතිකඩක් පේනන්ට. කෙලෙස් නිසා දුක වෙනවා නම් ඒ දුකත්, ඒ දුකට හේතු කෙලෙස් ටිකත්, ඒ කෙලෙස් ටික නැතුනම ඒ දුක නැති වෙන්නේ නැති දෙයකට වාකට. දෙමව්පියන් ගුරුවරුන්ට අයිති මේ ශ්‍රේෂ්ඨය මොකද්ද? ආහාර පාන නැතිකමත්, ඒ නැතිකමට තියෙන හේතුව අයින් කරලා ඒ මවත එලි කරලා දෙන්න නේද? එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාව නිසා දුක එනවා, තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා දේශනා කරන තමන් වහන්සේට අයිති ශේත්‍රී ඉඳලා ඒකෙන් දේශනා කළේ නෑ බුදුරජාණන් වහන්සේ මහණෙනි ආහාර නැතිකම නිසා දුක එන්නේ නෑ, ඒ හින්දා කෑම ඕනේ නෑ කියලා පෙන්නලා තියෙන්නේ. එහෙම පෙන්නලා නෑ, එහෙම ඕනේ නෑ. මොකද ඒක ලෝකෙ පැති ශේත්‍රී නිසා, ඒක ඒගොල්ලෝ පෙන්නලා දෙන්න නිසා. එහෙනම් මම මේ මතක් කළේ ඇත්තටම මේ බෞද්ධයෝ නම් කලම මේ ටික දැනගෙන ඉන්න ඕන නෝ මට අපිට අද පෙන්නන්න වෙලා ආසනාවට. බෞද්ධයන් නම් ඕගොල්ලන්ගේ ජීවිතේ ඔය දැන් ඕගොල්ලෝ තාම බෞද්ධයන් කරන විදිහට නෙමෙයි. අබෞද්ධ ලෝකය කියන්නේ දෙමව්පියෝ ගුරුවරු දුක නැති කරන්න කරන දර්ශනය විතරයි කියන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණය වෙන්න පැතිකඩ නැහැ. ඒගොල්ලන්ට එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැහැ. ඒ නිසා එන දුක මිදෙන්න දුක වෙන්න කෙනෙක් නැහැ. ඒ දුක ඇතිවෙච්ච හේතුව පෙන්වන්න කෙනෙක් නැහැ. ඒ දුකේ නිරෝධය පෙන්වන්න ශාස්ත්‍රවරයෙක් ඒගොල්ලන්ට නැහැ. ඒට යන මාවත පෙන්වන්න ශාස්ත්‍රවරයෙක් නැහැ. බෞද්ධ බෞද්ධ දෙපිරිසේ වෙනස එක්කද? බෞද්ධයා හැම විලාම බෞද්ධයි ශ්‍රේෂ්ඨයි වාසනාවන්තයි කියන්නේ ඇයි? දෙමව්පිය ගුරුවරුන්ගේ ප්‍රතිපහසුකම නැතිකම නිසා එන දුක නැති කරලා ඒ දුකෙන් මිදෙන්න මගක් හම්බ වෙලා තියෙන්නේ. කෙලෙස් නිසා අපිට දුක එනවා නේද කියලා හෙලිපෙටි කරගෙන ඒක නැති කරන බවත් හම්බ වෙලා තියෙන්නේ. ඊට ඉතින් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ හම්බෙල උත්තරේ ඕගලන්ට හම්බෙලා නැත්තම් අපි තාම ඉන්නේ කොතනද? බෞද්ධ නොවන තැනක. එතකොට දැන් අපේ ජීවිතේ මේ ධර්මයේ තුලින් පෙන්වන්න හදන්නේ හොඳට බණ අහන්න කියලා කියන්නේ. මෙන්න මේ කෙලෙස් නිසා එන දුක සහ ඒ දුක ඇති වෙච්ච කෙලෙස් ටික සහ ඒ කෙලෙස් ටික නැති වුණාම දුක නැති වෙන්නේ නැතියා, ඒ නිසා එන මාවත ඔයගලන්ට කියලා දෙනවා. ඒ ටික උගන්වනවා. මම මුලින් මතක් කළේ පින්වතුනි, ආහාර පාන නැතිකම නිසා එන දුක දුකක් නෙවෙයි. නමුත් අනෝරාග වූ සංසාරේ ඒමියත දිව්‍ය සැරිසරි අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාව විමුක්ත වීමේ කෙලෙස් ටිකකි. අද ආහාරය පාන තියාගෙන බඩු පුරවගත්තත් කෙලෙස් නිසා එන දුක නැති කර නොගත්තු ඒ කෙලෙස් නිසා ඇතිවෙන දුකත් ඒ කෙලෙසින් නැවත ආහාර උපදින ජීවිතයක් ලබා දීමත් කියන කාරණා දෙකම කරනවා. ඒ නිසා මම දැන් පොඩ්ඩක් පිමුතුන්ට පෙන්වන්න උත්සාහවත් වෙනවා. කෙලෙස් නිසා ඇතිවෙන දුක නැති කරන්න නම් අපි ගව තියෙන්න ඕනේ අවබෝධය. නැත්තම් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දකින්න කියලා පෙන්වපු ඒ ධර්මතාවය අපේ ජීවිතෙන් අපි දැක්ක යුතුයි. මේවා වචන ටිකකින් තේරෙන දේවල් නෙමෙයි, ජීවිතය තුළ පිළිටා ඉඳගෙන ජීවිතය ජීවත් කරන්න ඕන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක්ඛේ ඥානං කියන එක අපි දැන් මේ පෙන්වන්නේ මේ දර්ශනයේ ආහාර පාන ගැන තියෙන පැත්ත නෙමෙයි. ඒක එපා කියලත් නැහැ. ඒක ලෝකෙටයි දෙයක්. මොන මොන විදිහට රස්තාවල වල ආහාර හොයාගන්නේ, ඒක හොයාගන්නවද නැද්ද කියන එක ඕගොල්ලන්ගේ තීරණ. ඒ ගැන කතා කරන්න සමුද බ්‍රාහ්මණයට අයිතියක් නැහැ. දැන් මේ සමුද බ්‍රාහ්මණයන්ගේ රාජකාරිය තමයි මොකද දෙමව්පියන් ගුරුවරුන්ගේ රාජකාරිය වගේම සමුද බ්‍රාහ්මණයන්ගේ රාජකාරිය තමයි මොකද කිලිස් නිසා එන දුක නැති කරන්නේ. ඉස්සෙල්ලාම කෙලෙස් නිසා එන දුක් ටික, කෙලෙස් නිසා එන දුක් ටික හඳුනා ගන්න ඕනේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං අප්පී සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදාන ඛණ්ඩ දුක්ඛ කියපු ටික කෙලෙස් නිසා ඇතිවෙන දුක. මෙන්න මේ දුක්ඛිත ඇති වෙන්නේ තණ්හාව නැමැති කෙලෙසිය නිසායි. තණ්හාව නැමැති කෙලෙසිය නැති වුනොත් මේ දුක්ඛිත නැති කරන්න පුළුවන්, නිරුද්ධ කරන්න පුළුවන්. හැබැයි මරණය පස්සේ නෙමෙයි. මේ අද මේ ජීවිතේ ජීවත් වෙනකොට පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ දුක මිදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? තවත් තියෙද? වැඩක් තියෙද? නැහැ. එතකොට දැන් මෙන්න මේ අර්ථ ටික අපි බලමු හොඳට. මම මේ දැන් පෙන්වන්න හදන කාරණා ටික ටිකක්ම ගැඹුරු. ටිකක් නෙවෙයි හොඳටම ගැඹුරු. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ පරිසරයට මේ පිළිතුරු මාව හුරු නැහැ. මේ පිළිතුරු මට මේ පිළිතුරු හුරු නැහැ. ඈ එදින් හුරු මොහොත් දෙයක් වුණත් නිතර ඇසුරු කරනකොට හුරු වෙනවනේ. ඉතින් මේ බණදහන් ටික හොඳ අවධානයෙන් අහන්න. මෙතන සංකිටින පංච උපාදාන කන්ද දුක්ඛ කියන එකේ වෙනස සහ ලෝකයේ වෙනස. දැන් ලෝකයේ දැක්කේ මේ ලෙඩ වීම, මහල් වීම, මරණය කෙනෙක්ගේ කියලා. අම්මයි ලෙඩ වෙලා තින්නේ, අප්පච්චි ලෙඩ වෙලා තින්නේ, නැත්නම් මගේ දරුවා ලෙඩ වෙලා තින්නේ, දරුවා මැරෙන්නේ නැත්නම් මම ලෙඩ වෙලා තියෙන්නේ මම මහලුයි කියලා හිතෙන්නේ නේද? නමුත් මේ ලෙඩ ඉපදීම ලෙඩවීම මහල්කෝ මරණය කියන එක පුද්ගලික කෙනෙක් නෙවෙයි ධර්මතාවයක් කියලා දකින්න ඕනේ. මම උපමාවක් කිව්වොත් මේ ඔය ළඟ තියෙන ගහක් දිහා බලන්නකෝ. ඔය ගහටත් තිබුණා ඔය ගහ කියන එක සදාකාලිකව හැමදාම තිබුණ එකක් නෙමෙයි. ඕකත් හටගත් එකක්. උතන තෙරමුතිදි හටගත් එකක්. උපන් එකක්. ඔය ගහටත් පුංචි කුඩා ලතුරු අවධියක් තිබුණා. ළමා කාලයක් තිබුණා. ඔය ගහටත් තරුණ කාලයක් තිබුණා. ඔය ගහක් වුණත් ක්‍රමක්‍රමයෙන් තවත් දැන් වයසක් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් දිරලා ගහක් වුණත් වයසට යනවා නේද? දිරනවා නේද? හොඳයි, ගස් වලට ලෙඩ රෝග හැදෙන්න බෑද? හැදෙනවා. ගස් වල නැරෙන්න බෑද? නැරෙනවා. මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය කියන ධර්මතාවය කෙනෙක්ගේ පුද්ගලික නෙමෙයි ධර්මතාවය. ඒ වගේ අපි කෙනා කෙනා මම මම කියන මේ රූපෙටත් කුඩා කාලයක් තිබුණා. ළමා කාලයක් තිබුණා. තවත් දැනි වයසක් තිබුණා. මේක ක්‍රමක්‍රමයෙන් දිරලා යනවා. දිරලා යනවා. ක්‍රමක්‍රමයෙන් දිරනවා. මේ රූපෙටත් ලෙඩ හැදෙනවා. මේ රූපයත් වයසට යනවා. මේ රූපයත් හැදලා යනවා. මේ රූපේ අර ගහේ තියෙන ධර්මතාවය සමානයි. නමුත් මේ දිරන රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මේ රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපේ මගේ ආත්මයයි කියලා අපි අල්ලගත්තාම අපිට මේකෙන් දුක එනවා. තේරෙන්නේ නැහැ, දුක එනවා. හොඳයි, මේ රූපය හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි කියලා දැක්කොත් අර දුක එන්නේ නැහැ. දුක එන්නේ නැහැ. කොහොමද මේ රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි කියලා අපි දකින්නේ කොහොමද? එතනයි ඕනේ අර ටික වචන දැන් මට කියන්න. ඔන්න ඔතනයි යතුර තියෙන්නේ. ධර්ම කිව්වට හරින්නාවේ ඔය වචන තියන්නේ අවුරුද්දට කනා මුට්ටි ගන්න ඇද්දක වහගෙන ගහන පොල්ලෙන් පහතර වැදුනොත් හරි මමත් අහන්න එකම තමයි මොකක් ගැනද අවුරුද්දේ ආවම්ම කියන්න මොකද ඔගොල් මේ ඉලෙක්ට්‍ර කියන්නේ සම්මාදිට්ඨිය එතකොට දැන් අර ගහේ ස්වභාවය අපි දැක්ක ඒක ස්වභාව ධමයක් නේ. ඒ ගහට හිතෙන්නේ නැහැ මම ලෙඩ වුණා, මහල් වුණා, මැරුණා කියලා හිතෙන්නේ නැහැ. අනිත් ගස් ආ මගේ නෑදෑ ගස් ලෙඩ වුණා, මහල් වුණා, මැරුණා කියලා අනිත් ඒවාත් දුක වෙන්නේ නැහැ, තමන්ට දුක වෙන්නේ නැහැ නේද? ඒ වගේ මේ කයත් ඒ කය ගහ මේ රූපයත් අතර රූපවල සමාන ස්වභාවය සමානයි. එතකොට මේ රූපය ගැන තියෙන අනවබෝධය නිසා මේ රූපය ඇත්ත ඇති 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 අපි අවබෝධ කරගෙන නැති නිසා මේ රූපය අරන්ගේ වැරදි දැකීමක් ඇති වෙලා තියෙනවා. ඒ වැරදි දැකීම නිසායි මේ තණ්හාව තියෙන්නේ. තණ්හාව නැති වෙන්න නම් දර්ශනේ නිවැරදි වෙන්න ඕනේ. දර්ශනේ නිවැරදි වෙන්න නම් චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුවත් සතර මහා ධාතු නිසා පවත්නා රූප කියන මේ රූප ගැන හොඳ අවබෝධයක් ඕගලන්ට තිබුණා. අවබෝධයක් ඇති වුණොත් එදාට මේ රූප ගැන ඕගලන්ට තියෙන නිත්‍ය සැපයි ආත්මයි කියන වැරදි දර්ශනය අතහැරෙනවා. ඒ වැරදි දැකීම අතහැරුවොත් තමයි තණ්හාව නැති වෙන්නේ. ඒ තණ්හාව නැති වුණොත් තමයි රූප නිසා එන දුක නැති වෙන්නේ. මම ක්‍රමයක් කියලා දෙන්නම්. හැබැයි අල්ල ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. දැවි උමෝ මේ හාමුදුරු එදා මහා අමුතු එකක් මොකද්ද කිව්වා මේක පොඩ්ඩක් තේරිය යුතුයි කියලා මත්තුමත්තේ වැඩෙන කුසල සිතවත් දෙන්නකින් තියාගන්න. එහෙමම අයින් කරන්නේ නැතුව අර ස්වාමීන් වහන්සේ මට නම් තේරුනේ නැහැ. මට පැහැදිලිත් නැහැ. නමුත් මහා මොකක්ද එකක් කිව්වා මේක බලන්න ඕනේ කියන මත්තුමත්තේ වැඩෙන කුසල සිත හෝ දෙන්නකින් තබා ගන්න. හරිද? හරි. දැන් මට අපි මෙහෙම කිව්වොත් අපි ගඩොල් ටිකක් ගේනවා. ට්‍රැක්ටරයකටම කතා කරලා ඇඩකින් කොටවගෙන මොකද වැලි ට්‍රැක්ටරයකට වැලි ටීකුත් ගේනවා. ඊට පස්සේ කඩෙන්ම සිමෙන්ති කොටෙකුත් ගේනවා. ඔය නළලින්දේ වතුර ටිකකුත් ගන්නවා. අරගෙන දැන් අපි මේ එකින් එක කියන්නේ මෙතන තියෙන විවිධ භාගයේ සදා මේ වැලි සිමෙන්ති එකට දාලා අනල කඩුවල ටික තියලා අපි විත්තියක් බඳිනවා. විත්තියක් බඳින්න පුළුවන් දෙයක් නැහැ. විත්තියක් බඳිනවා. මේ වැලි සිමෙන්ති මුදව කරගෙන හුණු දාලා හොඳට කපරාදුවකුත් ගන්නවා. සුදත් මතිනවා. දැන් හොඳ විත්තියක් ගරිත්‍යත්‍ය පෞ කාලේදී කඩේට යවනවා අපි මිනිස්සෙකු ගිහිල්ලා නොයෙක් වර්ගයේ තින්ත ටිකක් අරගෙන ඉන්න කියලා. පින්තල් ටික කුද්දෙන්න කියනවා. පින්තල් ටික කුද්දෙන්න කියනවා. හොඳට චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියනවා. කියලා මේ දිස්සී අඳින්න කියනවා කෙනෙක් වුණා. මාව තමයි දැන් මගේ රූපේ අඳින්න කියනවා දිස්සී. දැන් මගේ නම මතක තියාගන්න සුදස්සන ආමඳුරු කිව්ව සුදස්සන ආමඳුරුගේ රූපේ අඳින්න කියලා කිව්වොත් දිස්සී. අඳින්න පුළුවන්ද දෙයිද? රූපේ අඳින්න බැරි දිස්සී මේ හැදී. හරි අඳින්න. ඒ රූපේ දිහා බැලුවොත් ඕගොල්ලන්ට මේ විදිහටම මේ සතහනටම අඳින්න දක්ෂ සිතරෝ ඉන්නෝනේ. දිත්තේ අඳින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඇන්දොත් ඕගොල්ලන්ට ඒ දිත්තේ හැදී හැ දකින්නකොට මේ අරේදා බණ කියපු ස්වාමීන් වහන්සේ සුදත්ත නාම ගුරුවරුන්ගේ ආමඳුරු කියලා සිහි වෙයිද නැද්ද? සිහි වෙනවානේ. හරි. දැන් මේ රූපෙම මේ හැදීම පත්තර කඩදාසියක තිබුණා. මේ හැදීම පත්තර කඩදාසියක තිබුණොත් මේ අර හාමුදුරු සුදස්සන හාමුදුරු කියන අදහස ඒද නැද්ද? එනවා. දෙරිලා ওই වීඩියෝ පටයක දඹදිව වන්දනාවේ ගිහිල්ලා හරි ওই දෙතල දුන්න වීඩියෝ පටයක මේ වගේ තිබුණා. මේ රූපේ දකින්නකොට මේ සුදත්ත නාමඳුරු කියන අදහස ඉද නැද්ද? එනවා. වතුරක මේ වගේ ඡායාවක් වරලා තිබුණොත් කන්නාඩියක තිබුණොත් මේ වගේ කියලා දැක්කොත් ආවල් නාමඳුරු කියන අදහස ඉද? එනවා. දැන් මේ රූපේ දකින්නකොට ඉඳගෙන ඉන්න මේ රූපේ දකිනකොටත් එනවා. දැන් මට කියන්න ඇත්තටම සුදස්සන හාමුදුරුවන්ගේ රූපේ මොකද්ද කියලා? දැන් මේ රූපය දකින කොට ඔයගලන්ට අහවල් හාමුදුරුව ලබුනෝවි හාමුදුරුව සුදස්සන හාමුදුරුව කියන අදහස ආවා. දැන් මේ රූපෙ දිහා බලාගෙන මේ හාමුදුරුව නම් හොඳයි බණ කියනවා අපි වන්දනාමාන කරන්න ඕන කියලා හිතුවොත් පින් සිද්ධ වෙයිද නැද්ද? පින් සිද්ධ වෙනවා. මේ හාමුදුරුව මරන්න ඕන කපන්න ඕන කියලා හිතුවොත් පව් සිද්ධ වෙයිද නැද්ද? වෙනවා. හොඳයි. බිත්තියේ දකින සුදස්සන හාමුදුරුව බිත්තියේ තියෙන රූපෙ දිහා බලාගෙන මේ හාමුදුරුව බණ කිව්වා අනේ හොඳ හාමුදුරුව අනේ සාදු සාදු කියලා හිතුවොත් පින් සිද්ධ වෙයිද නැද්ද? දෙක්කේ දින රූපය බලාගෙන මේ හාමුදුරුවනම් හොඳ නෑ මේ වගේ තියනවා තොඳර මරන් දුවන කපන් දුවන කොටන් දුවන කියලා හිතුවත් පෞද්ගලික දෙයක් නැහැ. දැන් බලන්නකෝ දෙක්කේ දින රූපය දැක්ක කුසල කුසල කර්ම වැස් වෙනවා. ඕගොල්ලෝ මේ ඉඳගෙන ඉන්න ඇත්ත තමයි කියන්නේ මේ රූපය දැක්කම කුසල කුසල කර්ම වැස් වෙනවා. දැන් හොයන්නේ කොහොමද ඇත්තටම කවුද සුදස්සන හාමුදුරුවෝ? මේ වගේ සුදස්සන හාමුදුරුවෝ රූපය මොකද්ද කියලා? දැන් ඔගොල්ලෝ සමහරට මම එක තර්ක කරන්නේ ඒක තහවුරුන යන්න බෑනේ දික්කියේ තියෙන්නේ ඒක චිත්‍රයක් ඔගේ නමුත් මේ රූපෙට යන්න දෙන්න පුළුවන් නේ. හරි. එතකොට වීඩියෝ කොටේක තිබ්බොත් දැන් සුදත්ත නාමුදුරු වන්දනා කරන්න යනවා වන්දනා කරන මල්පොකුරු උතරගෙන යනවා දැන් ඒකෙත් තියෙනවා. ඒකෙත් යනවා එනවා කරනවා පේනවා. නමුත් දැන් මෙන්න මෙතන ඕගොල්ලෝ බුද්ධිමත් නම් මෙන්න මේ ටික එකට මෙන්න මේ ඇස් දෙක පාදව දෙන්නයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ. අපි කවුරුවත් ගුරුවට අපි හැම කෙනෙක්ම ගොඩාක් වචන හුරු වෙලා තියෙනවා. දැන් අපේ සේනාසනේ නම් ප්‍රශ්නයක් ඇහුවොත් හොඳට නැතුව කවුරුවත් වචන කතා කරන්නේ නැහැ දන්නවා. එහෙම ආවට ගියට කතා කරන්නේ නැහැ. නමුත් මේ පරිසරේ මම ආපු වෙලාවෙන් දැක්කේ හුරු වෙලා නැහැ විචාරති දෙමනස මොනවා හරි කෙටියෙන් ටක් ටක් ගල වචන කියනවා විතර වචන ටික කොහොම වෙලා තියෙන්නේ. එතකොට නමුත් එහෙම නැහැ උතට මේ කියන අර්ථය හරියටම පිළිදෙකින් ඉන්න බැන්න නතු කතානකට යුතුයි. ඕගලන්ට කවදාවත් හිතුන්නේ නැද්ද ඕගොල්ලෝ කෙනා කෙනාට මේ රූපේ මම මම කියලා ඕගොල්ලෝ හිතනවා නේද? මම මම කියලා හිතනවා. සමහර වෙලට කන්නාඩිය පිටරට ගියම ওই ඡායාව ගන්නාම කන්නාඩිය දිහා මගේ රූපේ කියලා බලනවා ඕගොල්ලෝ. මේ කය මමම නම් කොහොමද මගේ රූපේ කන්නාඩිය ඇතුලේ තියෙන්නේ? ඉරු කොහොමද ඒක කන්නාඩිය දෙක කියලා හිතන්න නැත්තේ? ඔය රූපේ පත්‍ර කඩදාසියකදී මේ මගේ රූපේ පත්‍ර කඩදාසිය. පත්‍ර කඩදාසිය කොහොමද මගේ රූපේ වෙන්නේ? මේ කය මම නම් මම ඉන්න පුළුවන් දෙකක තුඹලද? මම කියන එක තේරෙනවා දන්නේ නැහැ. නමුත් මේක ඉති යුතුය. එහෙම ගත්තාම උත්තරයක් එනවා. මම ඉස්සෙල්ලාම මුලින්ම කිව්වේ දෙත්තිය දිහා බලන්න කියලා gadol genavi වෙනමනේ අපි. දැන් gadol වල සත්පුද්ගල කොටස් තිබුණාද? වැලිය වල, සිමෙන්ති වල, හුමු වල, වතුර වල සත්පුද්ගල නොවන කොටස් ටික තියෙන්නේ දෙත්තිය හැදුවේ. හොඳට වෙන මොකෝ සිතුපන්දන්න තමන් කියන අරමුණට හොඳට යොමු වෙන්න බලක. ඒ බිට්ටියේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තුර සම්පූර්ණම අනාත්ම අනාත්මයි කියලා කියන්නේ සත්පුද්ගල හැගීම් මාත්‍රයකට ඉඩ නැති ධර්මතාවයක් නේද බිට්ටියේ තිබුණේ. හරි. අපිම නේද පාට 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 ටිකක් තින්ත ටිකක් කඩේ ගෙන්නේ. තින්ත ඇතුලේ තිබුණද පුද්ගලයක් හෝ ආත්මයක් හෝ ආත්ම කොටක් තිබුණද? නැහැ. සත්පුද්ගල නොවන තින්තලක් නේද උදව් කරගත්තේ? සිත්තරාගේ හිතේ තියෙන අදහසට ඇන්දට දික්තියවත් දික්තියේ චිත්‍ර ටිකක් ඒක හැඩයකට හිටියාම චිත්‍ර පැත්තේ බලන්ද දික්තිය සහ දික්තිය චිත්‍රය සහ චිත්‍රයේ පිටලා හිටන දික්තිය හොඳට ඉවර කරලා බලන්ද මනසිකේ මනසේ තියෙන දූවිලි තියදාලා බලන්න සිතේ තියෙන ගති තියන් බලන්න නැතුව සිතේ තියෙන ගතියෙන් බලන්න නැතුව රූපෙ පැත්ත විවර කරලා බලන්න විත්‍ය සහ විත්‍ය පැත්තේ තියෙන චිත්‍රය ගත්තාම සත්පුද්ගල නෝන ධර්මතා ටිකක් මේක තිබුණේ කියන්නේ හොඳට පැහැදිලි නේද? එහෙනම් හොඳට බලන්න ඒ රූපේ දකින්නකොටම අපේ සිතේ මතුවෙච්ච ගතියක් නේද මේ සුදස්සන හාමුදුරුවෝ කියලා හිතන එක. මේ සුදස්සන හාමුදුරුවෝ නැත්තම් අහවල් හාමුදුරුවෝ බණ කියපු හාමුදුරුවෝ කියන එක රූපේ දකින්නකොටම අපේ මනසේ සිහිවීමක් නේද? මනසේ සිහිවෙන සිතුවිලි රූපෙට අයිති කියලා හිතුවොත් හරිද? රූපේ අනාත්මයි, මනසේ උපදින ආත්ම සංඥාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කු අනත්තා රූප අනත්තා කියලා. ඇහැට පෙනෙන රූපේ ඇත්ත අනාත්මයි. ඒ වගේ සත්පුද්ගල වල ධර්මතාවය යංච තතුපයං උපජ්ජති තංච සංයෝජන යංච තතුපයං උපජ්ජති සංයෝජන තංච පජානාති. ඒ දිනන්ත උපදින සංයෝජනය වගේ දන්නවා. ඒ ඇහත් රූපයක් දෙක ගැටෙනකොටම තමන්ගේ මනස තුළ උපන්න ආත්ම සංයෝජනය නැත්තම් සත්‍ය පුද්ගලෙක් කියන හැඟීම එයා දන්නවා. ඒ කියන්නේ රූපේ දකිනකොටම මේ ආවල් හාමුදුරුවෝ කියන සිතුවිල්ලක් නම් අපිට පහළ වෙලා තියෙන්නේ. රූපේ අනාත්මයි, ආත්ම සංඥාවක් අපි තුළ පහළ වෙලා තියෙන්නේ. මේක කවදාවත් අපි දන්නේ නැහැ, අපි දැකලා නැහැ, අපිට උගන්වලා නැහැ. රූපේ දකින්නකොට අපේ මනසේ මෙබඳු අදහසක් සිහි වුණා කියන කාරණාව අපි දන්නේ නැහැ. අපි හිතන්නේ රූපේ සුදත්තනාඳුරංගී කියලා පණගේ වැටට පණගේ වගේ. ඊට පස්සේ ඒ රූපේ එක්ක ඇලෙන්නේ බැඳෙන්නේ රූපේ කෙනෙක් කියන අදහස. නමුත් ඕගොල්ලෝ පංච උපාදානස්කන්ධයේ පිළිසිඳ දකින්න ගියොත් ඕගොල්ලන්ට පේනවා දිට්ඨිය කියලා කියන්නේ චිත්‍රය කියලා කියන්නේ රූපස්කන්ධයට. ඒ රූපේ සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියලා පහළ වෙන ගතියට තමයි කිනොතට උපාදානය කියලා කියන්නේ, අත්වද උපාදානය කියලා කියන්නේ. ඒක අපේ මනසේ තියෙන්නේ. අපි අපේ මනසේ තියෙන උපාදානය අර රූපෙ දිහා බලවම රූපෙ කෙනෙක් වගේ පෙනෙන්නේ. එතකොට ඒ රූපයට කියනවා මගේ උපාදානයේ ඒ රූපස්කන්ධය මත පතිත වුණාම කියන මොකද්ද? රූප උපාදාන ස්කන්ධය කියලා. රූපස්කන්ධයට මගේ මනසේ තියෙන ගතිය පතිත වුණාම මට ඒ රූපෙ පෙනෙන්නේ නැහැ, මට දැන් ගඩොල්වල සිමිටි පෙනෙන්නේ නැහැ, මට චිත්‍රෙ පෙනෙන්නේ නැහැ, මට දියසනයම් පෙනෙන්නේ නැහැ, මට පෙනෙන්නේ අහවල් කෙනා, අහවල් කෙනාගේ ෆොටෝ එකක් පෙනෙන්නේ මට. එදාට ඔගොල්ලෝ ඒ රූපයට ඇලෙනවා, නැත්තම් රූපයට බැඳෙනවා, එක්ක රූපයක ගැටෙනවා. ඒ රූපේ කැඩෙන දිගට ගානේ ඔගොල්ලන්ට දික්තිය කැඩුණට පේන්නේ නැහැ, කැඩෙන ගඩොල් පේන්නේ නැහැ, විසිරෙන දැඩි කැට පේන්නේ නැහැ. ඔගොල්ලෝ රණ්ඩු වෙන්නේ ගහගන්න සුදස්සන හමුදුරම රූපේ කැඩුවා කියලායි. ඔගොල්ලන්ට දුක එන්නේ එතනින්, ඔගොල්ලෝ තරහ ගන්න එතනින්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ රූපයේ තිස්සේ දැක්කෝ මේ චතුරාර්ය සත්‍යය පෙන්නේ රූපයේ ඇත්ත ඇති හැටි බලන්න මේ ඉගැන්වීම මොකක් නිසාද? ගඩොල් වැලි ඉමේටි මේ චිත්‍රය වෙන වෙනම පෙන්නේ රූපයේ ඇත්ත මෙන්න මේකයි කියලා දකිනකොට පෙනෙනවා තමන්ගේ මනසේ එහෙනම් කෙලෙස් ටික තියෙන කාරණාව. මේ කෙලෙස් ටික දුරු වෙච්ච දවසට අනාත්මේ මනස පිළිටනවා. එදාට මේ කිලිස්ටික නිසා එන දුක විඳින්නේ නැහැ. උන් ඔය වගේ දර්ශනයක් තිය ජීවිතේ වචන ටිකක් නෙමෙයි. ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත දකින්ද, කන ඉදිරිපිටට එන අහම්බක ශබ්දේ ඇත්ත දකින්ද, ඒකට මාවතයි බණ අහනවා කියලා අහන්නේ. ඒකයි අපිට බැරි වුණේ, ඒකයි අපිට ලැබුණේ නැත්තේ. ඒ මාවතයි අපි සමන ප්‍රාර්ථනාවෙන් අහලා ඉගෙන ගත්ත යුත්තේ. ජීවිතය අර්ථය කැමති නම්, දුකේ නිවීම කැමති නම් මොනෝ හරි දෙයක් කරන්න එපා. මේ මොකද්ද මේ ජීවිතයේ මැරෙන්න කලින් මා කළ යුත්තේ කියන කාරණාවට එන්න. ජරා මරණ සංඛ්‍යාත මගේ ජීවිතයේ මම කොහොමද අජරාමර නිවනට හුවමාරු කරගන්නේ කියන තැනකින් උත්සාහවත් වෙන්න. අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදෙන්න පුළුවන්, මේ බණ කියන මම යතුන තඩුපාඩු වෙන්න පුළුවන් වෙනවා. නමුත් අද වෙන වැරද්ද හෙට දවසේ හැදෙන ධර්මයක් තුල ඉන්න බුදුකාරයෙක් නෙවෙයි. ඇත්තයි, මම මේ කරන දේ ඇත්තයි. මට සතර දුකයි නම් සතර දුකෙන් මිදෙන්න ඕන කෙනා සෙල්ලම් කරන්නේ නැහැ ජීවිතේ එක. වචන ටිකක් විතර කල්ලාගෙන ඉන්නේ නැහැ. එයාට පෙනෙනවා නම් මගේ ඇත්ත ඉදිරිපිට දෙන ආනන්දය මම තාම ඇලිනවා ගැටෙනවා නම් ඇලිනවා ගැටෙනවා නම් මම කොච්චර භාවනා කළත් මට පෙනෙන ආනන්දය තාම මට අසහිය වෙනවා. මට තරහ යනවා. ආසහිය වෙනවා තරහ යනවා කියන එක පිළිනව මට. ඒකෙන් වෙන් වෙන්නේ වෙන් වුණොත් හොඳයි කියලා දැනෙනවා. නමුත් ඒකට මග නැහැ මට. ආගේ මගයි මේ සම්මාදිටිය කියලෝනේ. එහෙනම් කොහොමද මම මේක මග ඉගෙන ගන්නෙ? එතනයි හොයන්න ඕනේ. ජරා මරණ தত্ত্ব පරිදි නොදන්නා විසේ නොදක්නා විසේ ජරා මරණ தত্ত্ব පුරුදු දැන ගැනීම පිණිස දැක ගැනීම පිණිස මගක් සේවිය යුතුයි මහණෙනි. ශාස්ත්‍රෝරේ සේවිය යුතුයි මහණෙනි. බුදුරජාණන් පෙන්නන ඕනේ නේද? එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්න දැන් මෙන්න මේ ටික අහගත්තා මට ගොඩාක් වෙලා නැහැ තව විනාඩි කිහිපයක් තියෙන්නේ මේ ටික පෙන්නන්න. එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් පෙන්නලා තව ඔක ගොඩාක් ගැඹුරු විස්තර වෙන්න ඕනේ. පෙන්වුවට පස්සේ එයාට තේරෙනවා මට මේ කාරණාව කිව්ව නමුත් මොකද්ද කියලා තේරෙන්නේ තේරෙන්නේ. දැන් අහලා දන්නව කල්යාණ මිත්‍රස්සේ සත්‍යත්ම ශ්‍රමයේ එහෙම දර්ශනයක් තියෙන සම්බන්ධිකය ගැන ඡායාවක් ආවා. මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා වගේ. ඊට පස්සේ එයා මොකද කළේ? අන්න ඊට පස්සේ භාවනා කරන්න ඕනේ. සීලේක පිටලා සමතකම් වතහනකින් හිත වඩ වඩ මෙන්න මේ දර්ශනය තෙනින මට්ටමට ගන්න ඕනේ. එදාටයි මේ සම්මාදිට්ඨිය ඉගෙන ගත්තට පස්සේ එයාට ප්‍රතිපදාවක් හම්බ වෙනවා. මෙයා සම්මා සංකප්පය කියන්නේ මේ දික්කේට අනුව රූපයේ තිරසන දකව සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන විදිහට මෙයා හැම වෙලාවෙම හිතන්නේ. ඒක ඇයි මේ රූපය ගත්තම කොම්පෝනස් ටික බලන්නේ ඔයගොල්ලෝ? ඔය ඇත්ත කේස් ලෝම් නියත ධම්මස් නහර ඇට ඇට දැන් මේ උපමාවේ දෙන්නවා වගේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ මෙතන කියන රූපෙද අනාත්මයි. අපි ඇත්තටම කියන රූපයක් මිත්‍යාදේ රූපය වගේම සත්පුද්ගල වන අනාත්ම රූපයක්. රූපය දකිනකොට කෙනා කෙනාට මගේ මනස තුළ මේ මනුස්සයා කියන අදහස සිහිවෙන්නේ. මගේ අදහසේ මේ රූපෙ දිහා බලපු නිසායි බාහිර රූපේ කෙනෙකුගේ පෙනෙන්නේ, දරුවෝගේ පෙනෙන්නේ, අම්ම තාත්තාගේ පෙනෙන්නේ. ඒනිසයි අම්ම තාත්තා දුව පුතා කියලා බාහිර රූප වලට නැගිලා තියෙන්නේ. ඒ නිසායි රූප පෙනෙන දුකේ නිගිරද පෙන්වන බුදුරජාණන් වහන්සේ. රූප ටික දිවිසිය දකිනකොට තමන්ගේ මනස තුලයි මෙබඳු විතරක පහළ වෙන්නේ කියලා දකිනකොට මම මේ රූප දිහා මගේ මනසින් කෙලෙස් වශයෙන් බලන්නේ නැති වුණාම මට රූප ටික ඇත්ත දකිනකොට අනාත්මයි කියලා රූපෙ පෙන්වනකොට සත්පුද්ගල භාව විතර දුක් විඳින්නේ. ඔන්නෝයි දර්ශනේ තිබ්බට පස්සේ සතිපට්ඨානේ මේ දර්ශනයට යන තියෙන එකම මඟ. ඇයි මේ රූපේ බලන්නේ කේස් ලොම්නිය දත්තම්මස්නාර ඇට ඇට නිරු කලඹුල ආරේ නැගෙන කිල් මේ බලනකොට බලන්න බලන්න ඒ දික්කේ Tamanට තහවුරු වෙනවා. ඇත්තටම සත්ව පුද්ගල නොවන රූපයක් තියෙන්නේ කියලා මෙහි මතුවලා එන්නේ එන්නේ. එහෙනම් රූපේ දකිනකොට අපේ මනස තුලයි පුද්ගල සංඥාව තිබ්බේ නේද කියලා කියලදුණු ඇත්ත ඇත්තක් නේද කියන එක තමයි ටික ටික මතු වෙනවා. ඒකත් එයා පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා නෙමෙයි. ඇත්තටම රූපය අනාත්මයි. එහෙනම් ආත්ම සංඥාව අපේ මනස තුළ තියෙන කෙනෙක් තේරෙනවා. අපේ මනස තුළ තියෙන ආත්ම සංඥාවේ මේ රූපෙ දිහා බලුත්ින් ඉඳන් අපි මේ රූපේ කෙනෙක් කියලා රැවටුනේ. මෙච්චර කාලයක් රූපවල ඇවිල්ලා නැතිලා අපි හිටියේ මේ ඇත්ත නොදැක්ක නිසායි නේද කියන උත්තරයක් එනවා. එයා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? මේ රූපය පිළිසින දකිනකොට රූපය නිසා දුක් ටිකෙන් මිදෙනවා. නාම ධර්ම ටික පිළිසින දකිනකොට නාම ධර්ම ටික නිසා දුක පිළිසින දුක මිදෙනවා. පංච උපාදානස්කන්ධය පිළිසින දකිනකොට සමුදය දුරු වෙලා දුක්ඛ නිරෝධ සාක්ෂාත් වෙලා මාර්ගය විදිවරයි. මත්තිකලි උත්තක්ම කියන තැනකට එනවා. ඔන්න ඔය වගේ දර්ශනය කිරීමේ කෙලෙස් නිසා එන දුක් ටික නැති කරන්න තියෙන්නේ. දුකට හේතුව තණ්හාවයි, ආසාවනි, ආසාව නැති කළ යුතුයි කියලා අපි වචන ටිකක් කතා කර කර කියတဲ့ ගෙවෙන කාරණාවක් නෙවෙයි මේක. වචන ටික නොකියුවත් ජීවිතේ නිබඳු අර්ථයක් තියෙන කෙනෙක් බලාගෙන කටයුතු කරන්න කියන කාරණාව මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දුක දැනෙන්නේ කී තණ්හාව නිසායි කියලා, තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා පැහැදිලි උතන විතර. කාණ්ඩ පොඟ නැති වෙන දුක එනවා, මේ කාණ්ඩ පොඟ නැතිකම නිසා දුක නොවෙනවා කියන ධර්මතාවයක් කියන හින්දා නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේලා නැත්ත ශ්‍රමණ ප්‍රඥා පහළුනේ මේ ටික පිරිසුදු කළ දෙන්න නිසායි. අර දෙක පිරිසුදු කළ දෙන්න එක ලෝකෙටයි කියන නිසායි. එතකොට මේ ශ්‍රේෂ්ඨය තුළ ඉඳගෙනයි මම කිව්වේ, මම කියන්නේ. ඒ නිසා දුකේ නිවීම බලාපොරොත්තු වන්නේ නම් යම් කිසි කෙනෙක් එයාට වෙයි ජීවිතේ ජීවත් කරන්න දැහැම රස්සාවකුත් කරගන්න කෙලෙස් ටික නැති කරගන්න මෙන්න මේ වගේ දර්ශනයක් දැනගත යුතුයි. ඔන්න ඔය දර්ශනය දැනගත් කෙනා සුදුසුයි භාවනා කරන්න. මෙන්න මේකයි දුක, මේ දුක ඇති වුණේ මගේ මනසේ තියෙන මේ රූපේ ඇත්ත මෙන්න මේක. මේ ඇත්ත නොදන්නා කම නිසා මගේ මනසේ පහළ වෙන කෙලෙස් නැවත රූපේ මත පතිත වීම නිසායි මේ රූපෙන් දුක ඇවිල්ලා තියෙන්නේ කියලා දන්නවා නම් රූපේ ඇත්ත ඇති ඇති දකින්න මොකටද? මගේ මනසේ තියෙන කෙලෙස්යේ මිදෙනතා, මගේ හිතේ සිත ආශ්‍රයන්ගේ මිදෙනතා, මගේ හිතේ තියෙන කෙලෙස් ටික අයින් වෙනතා රූපේ ඇත්ත බලනවා. රූපේ ඇත්ත ඇති ඇති දකිනකොට ආශ්‍රයන්ගේ මනස මිදෙනවා, කෙලෙස්ගේ මනස මිදෙනවා. ආශ්‍රම විග්‍රහයෙන් මනස මිදුනාම දුක් නිරෝධේ සාක්ෂාත් වෙනවා. ඔය වගේ සහේතුක ප්‍රතිපදාවක් තමයි බුදුහාමුදුරුවෝ දැනෙන්නේ. ඉතින් මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ පින්වත් සියලු දෙනාට මතක් කරනවා, අපි හැම කෙනෙක්ම අනන්ත අපරිමාණ සංසාරික හේමියට දුවමින් සැරිසරමින් ආවා. අම්මෙක් අත්තෙක් නැති දරුවෙක් වගේ පිහිටක් සරණක් නැති මේ සසරේ ආවේ. අපිට දුකෙ මිදෙන මාවතක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැත, නැතිුන්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අපි කෙරේ අනුකම්පාවෙන් ලෝකෙ පහළ වුණේ මේ දුකෙන් මිදෙන මාවත කියලා දෙන්න. අපි සසර පෙර පින් කළ ඇති බව නිසාම බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයෙන් ලබාගෙන සද්ධර්ම දින වටපිටාවක උපන්නා. ඒ කියන්නේ කාන්ත නිවන් දකින්න අපිට පින් ඇති. ඒ තරම් හේතු සම්පත්තියතු උපන්න ඕගොල්ලෝ මොනෝ හරි දෙයක් කරන්න එපා. මොකද්ද දුක නැති කිරීම සඳහා කටයුත්තේ කියන තැනට ඇවිල්ලා මේ අද අදම සසර දුකින් එතර වීම සඳහා උත්සාහවත් වන්ට කියන කාරණාව මතක් කරනවා. උපමාවක් මතක් කරනවා. පාරේ යනකොට වාහන එනවා. පාරේ මැද්දෙන් ඕගොල්ලෝ ගියොත් වාහනයකට හැප්පුණා. පාරේ මැද්දේ ඕගොල්ලන්ගේ වැරද්දෙන් පාරේ මැද්දට වෙලා ගියක ඕගොල්ලන්ගේ වැරද්ද. ඕගොල්ලන්ගේ වැරද්දෙන් පාරේ මැද්දට වෙලා යද්දි වාහනේ කැරප්පුණොත් ඒත් නැරෙන්නේ ඕගොල්ලෝ. පාර ආයිනේ හොඳට ආයින් වෙලා යනවා. චුට්ටකට ඕගොල්ලන්ගේ වැරද්දක් නෑ, ඉතාමත් නිවැරදි. වාහන කාලයක වැරද්දෙන් ඇවිල්ලා ඕගොල්ලන්ගේ හැප්පුණොත් නැරෙන්නේ ඕගොල්ලෝ. හොඳට මතක තියාගන්න, ඕගොල්ලන්ගේ වැරද්දෙන් ඒ වාහන කාර්යයෙන් වැරද්දෙන් හැප්පුණු දැරන්නේ ඕගොල්ලෝ නිසා. බණ කියන මගේ වැරද්දෙන් වේවා, කරන ඕගොල්ලන්ගේ වැරද්දෙන් වේවා, නිවන් මග වැරදුන මැරෙන්නේ ඕගොල්ලෝ, සතරට වැටෙන ඕගොල්ලෝ කියන කාරණාව මතක් කරමින් මේ දුක්සහගත සතරෙන් නිතර වෙන්න, මේ ජීවිතේම මේ මේ ජීවිතයේ තමන්ගේ නිවීම මිදීම හදාගන්න මේ දේශනාව පාරමිතාවක් වේවා කියලා තමයි.